සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි අදත් මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ පිටකෝට්ටේ පදිංචි ජගත් එදිරිවීර මහත්මා ප්‍රිකාන්තා එදිරිවීර මහත්මිය පුතුන් දෙපළවන ඇමරිකාවේ වාසය කරන දිලංජන එදිරිවීර සහ ජනිත් එදිරිවීර කියන පින්වත් දරුවන් එවැගේම කරීනා පින්වත් දියණිය ඇතුළු පින්තුන් දායකත්වයේගෙන කටයුතු කරනවා විශේෂයෙන්ම අරමුණු කරගෙන තිබෙන්නේ මීට දෙවසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුන ලියෝප්‍රික් සිල්වා අපේ ප්‍රිකාන්තා මහත්මියගේ දයාබරණීය පියතුමන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා කියන අදිෂ්ඨානෙන් මේ දේශනාව සිද්ධ කරනවා. අද ලංකාවේ ලෝකේ විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරාවි. ඔවුන් මේ අර්ථය දරාගනිවි. මේ වචන මාත්‍රයකින් ඔවුන්ට ඇසිල්ලකින් මේ සියලු දෙනාට ලියෝප්‍රික් සිල්වා පියතුමන්ව සිහිවි. ඒ හැම දෙනාම කුසල සිතකින් සිහි කරාවි. එතුමන්ව ඒ සිහි කිරීම පවා කෙනෙකුගේ භවයට හරීම උනන්දුවක්. ඒක හරියට දුර්වල කෙනෙක් වුණත් අවදානේ බහුතරයක් දිනෙකේ යොමු වුණොත් එයා දුර්වල නෑ. එයා දුර්වල නෑ. දැන් අපි තුම පාරක ඉන්නවා සිංගමන් යදින මිනිස්සේ. එයාට මොකක් හරි අසාධාරණයක් වෙනවා කියලා හිතන්නේ. එහෙම අසාධාරණයක් වුණොත් ඒක ඔය Facebook හරි කොහේ හරි ගිහින් බොහෝ දෙනෙකුගේ අවදානේ යොමු වෙනවා. ඒ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ ඒ අයගේ මොකක්වත් නිසා නෙමෙයි, අවධානයක් යොමු වෙනවා. ඒ අවධානය යොමු වුණොත් ලංකාවේ තියෙන ආරක්ෂක ආයතන, ඔය පොලිසිය වගේ ආයතන පවා ටිකක් ඒ ගැන ඉතා විමර්ශනශීලී වෙනවා. හොයන්න ගන්නවා, බලන්න ගන්නවා, හෝදිසි කරන්න ගන්නවා. ඇයි දැන් ඒකෙන් අර බහුතරයකට ඒ පණිවිඩය ඒ දැනුවත් වීම වුණොත් ඒක රජයකට උනත් අභියෝගයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද අර බහුතරයක් පිරිසගේ අවධානය යොමු වීමයි ඒකට හේතුව. ඔය වගේමයි මේ සසර. දැන් කවුරු හරි පිරිසක් එකතු වෙලා පින් අනුමෝදන් කරනකොට හැමෝගෙම සිත තුළ රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ පිළිබඳ සිතුවිල්ලක් උපදිනවා. දැන් මේ බණ අහද්දී මේ නම් සිහි කරද්දී අපිට කාටවත් රාගයක් උපදින්නේ නැහෙනි. එහෙම සිතුවිල්ලක් උපදිනකොට අර බොහෝ දෙනෙකුගේ අවධානය යනකොට එයාගේ භවය හරියට සුවපත් වෙන්න උදව් වෙනවා ඒක. එයාගේ භවය සුවපත් වෙන්න හරියට උපකාරයි ඒ කාරණේ. ඉතින් ඒ නිසා ඒ උපකාරාර්ථය දරාගෙනයි අදත් මේ උතුම් දේශනාව සිද්ධ කරන්නේ. එතුමන්ට අනුමෝදනා වේවායි මම දහදිෂ්ඨාන කරනවා. පින්වත්නි, බහුතරයක් කරන්නේ දුක වෙනුවට සතුට හොයාගෙන යන්නේ. ඒක ගොඩාක් අය කරන්නේ ඕක තමයි. ඒ කියන්නේ දුක වෙනුවට සතුට හොයාගෙන යන්නේ ඒක තමයි කරන්නේ. ඔය අතර සුළුතරයක් බොහෝම ටික දෙනෙක් පොඩි පිරිසක් කරන්නේ දුක වෙනුවට නිවීම හොයාගෙන යනවා. ඔන්න ඒ කණ්ඩායම් දෙක විතරයි ඉන්නේ. හැබැයි අර දෙවන පාර්ශව සුළුතරයක් ටිකයි. අර දෙවන කණ්ඩායම ඉන්නවනේ. ඒ දෙවන පාර්ශවේ බොහොම ටික දෙනෙක්. ඒ කියන්නේ බහුතරයක් දුක වෙනුවට සතුට හොයාගෙන යා සතුට වෙන්න උත්සාහ කරනවා එක එක විදියට. එක එක දේවල් කරලා බලනවා සතුට වෙන්න. නමුත් ඔය අතර සුළුතරයක් දුක වෙනුවට නිවීම හොයනවා. කොහොමද නිවෙන්නේ කියලා බලනවා. එහෙම නිවෙනවා නම් මේ ලෝකේ මිදෙන්න ඕන තත්ත්වයන් තුනක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් මිදෙන්න ඕන තත්ත්වයන් තුනයි තියෙන්නේ. එයා එකක් තමයි එයාගේ සිත තුළ ගතියෙන් නිදහස් වෙන්න ඕන, ඊළඟට චුතියෙන් නිදහස් වෙන්න ඕන, ඊළඟ එක ප්‍රතිසන්දියෙන් නිදහස් වෙන්න ඕන. ගතිය, චුතිය, ප්‍රතිසන්දියෙන් අපි නිදහස් වෙන්න ඕන. මේ ගතිය කියන එක භව සංස්කාරات එක්ක බැඳී පවතිනවා. ඒ කෙලෙස් සහගතව තමා තුළ ගොඩ නැගෙන මතකයත් එක්ක ගතිය බැඳී පවතිනවා. එතකොට ඒකනේ මිනිස්සු ගති කියන වචنين සාමාන්‍ය විවහාරයේත් පාවිච්චි කරනවා. නිකන් මේ ඒක කිසිම ප්‍රසස්ත වචනයක් විදියට නෙමෙයි සම. ඒක හරිම ගතියක් තියෙන වැඩක් කියලා එහෙම මිනිස්සු කියන්නේ. ඒ කියන්නේ අර ඒක ඇතුලේ අර ඒ පුරුද්ද, ඒ හුරුව පදනම් කරගෙන තමයි මේ චුතිය සිද්ධ වෙන්නේ. ඒ චුතිය සිද්ධ වෙනකොට ඒ චුතිය මත ප්‍රතිසන්දිය පැන වෙනවා. ඉතින් ඕක තමයි අපට නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ගතිය, චුතිය, ප්‍රතිසන්දිය කියන අවකාශයෙන් සම්පූර්ණයෙන් මිදීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒක හොයාගෙන දැන් ගොඩාක් දෙනෙක් අර බහුතරයක් කරන්නේ යාගේ ගතියට හරියන විදිහට ලෝකේ හොයාගෙන යනවා. ඒ කියන්නේ අපි කියුවේ අර බහුතරයක් කරන්නේ සතුට හොයාගෙන යන එක දුක වෙනුවට කියන්නේ. දුක වෙනුවට බොහෝ දෙනෙක් කරන්නේ සතුට හොයාගෙන යන එක. එතකොට ඒ දුක වෙනුවට සතුට හොයාගෙන යන එක ඇතුලේ දුකම තමයි නිර්මාණය වෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකයේ උදවිය දන්නේ නැහැ. සුළුතරයක් තමයි දුක වෙනුවට නිවීම හොයාගෙන යන්නේ. ඒක හැමෝටම ඒක ඔරොත්තු දෙන්නෙත් නැහැ. ඒක හැමෝටම හරියන වැඩකුත් නෙමෙයි. ඒක එච්චර ඔරොත්තු දෙන නිවැරදි නිශ්චිත සාධනීය වැඩක් නෙමෙයි. එච්චරම හොඳ වැඩක් නෙමෙයි ඒක. ඉතින් ඒක ඒක ඇතුලේ අපිට තියෙන්නේ හරිම විඩාබරකමක්, පීඩාවක්, කනස්සල්ලක්, දෝමනස්සයක් තමයි අපිට තියෙන්නේ. අර සාමාන්‍ය ලෝකේ ගතිය සහ චුතිය, ප්‍රතිසන්දිය අතර දෝලණය වෙන සත්වයා ඒ ගතිය ඇතුලේ තමයි සතුට හොයන්නේ. එතකොට ඒ ගතිය ඇතුලේ සතුට හොයාගෙන යනකොට ආයි දුකම තමයි නිර්මාණය. එතකොට සුළුතරයක් කරන්නේ මේ දුක වෙනුවට නිවීම හොයන එකනේ. ඒ නිවීම කියන එක නිවීම කියන එකට යා දුක ගැනත් අවබෝධ කරන්න ඕන, නිවීම පිළිබඳවත් අවබෝධ කරන්න ඕන. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ යා දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. සත්තානං විසුද්ධිය, සත්‍යයාගේ විසුද්ධියක් දැනගන්න ඕන. සත්තානං සංකිලේසයි, සත්‍යේ කිලිටි වෙන විදියක් දැනගන්න ඕන. නිවීම හොයන්න කලින් දුක ගැන තමයි යා හොයාගන්න ඕන. එතකොට කණ්ඩායම් දෙකයි ඉන්නේ. බහුතරයක් කරන්නේ දුක වෙනුවට සතුට හොයාගෙන යන එක. එතකොට සතුට හොයාගෙන යන කෙනාට සිද්ධ වෙන්නේ ගතිය, චුතිය, ප්‍රතිසන්දිය අතරම රැඳෙන්න. ඒකෙන් දුකමයි නිර්මාණය වෙන්නේ. අර ගතිය ඇතුලේ තමයි හුරුව තියෙන්නේ, පුරුද්ද තියෙන්නේ, ඒ ගතිය ඇතුලේ තියෙන්නේ. එතකොට ඒ ගතිය, ඒ හුරුව, පුරුද්ද ඇතුලේ තමයි නැවත මේ චුත වෙනකොට ඒ ගති පුරුද්ද හුරු ඇතුලේ තමයි අපේ සිත වැඩ කරන්නේ. ඒකට අදාළ චිත්ත චෛතසික පරම්පරාවක් එක අපේ ජීවිතය අතහැරෙන්නේ. ඉතින් ඒ නිසාම ප්‍රතිසන්දිය පැනවෙනවා. ඉතින් මේක ඇතුලේ ආයෙ දුකම තමයි පැනවෙන්නේ. එයාට සැප කියලා එකක් පැනවෙන්නේ නැහැ. අර සුළුතරයක් කරන පුංචි වැඩක් තියෙනවා. ඒ සුළුතරයක් කරන දේ තමයි මේ දුක වෙනුවට නිවීම හොයාගෙන යන්න පටන් ගන්න. ඒ කියන්නේ දුක වෙනුවට නිවීමක් හොයාගෙන යනවා. අන්නේ දුක වෙනුවට නිවීම හොයාගෙන යනවා නම් එයා දුක ගැනත් අවබෝධ කරන්න ඕන, නිවීම ගැනත් අවබෝධ කරන්න ඕන. ඔය දෙකම අවබෝධ කරන්න ඕන. එතකොට දුක ගැන අවබෝධ කරන්නේ නැතුව කාටවත් නිවීම ගැන නිවීමටපත් වෙන්න බෑ. ඒ නිසා යාට දුකෙන් මිදීමට දුකමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි ලෝකේ බොහෝ දෙනෙකුට ගෝචර නොවෙන්නේ. දුකෙන් මිදීමට දුකමයි අවබෝධ කරන්න තියෙන්නේ. නමුත් අපි දුකෙන් මිදෙන්න දුක බැහැර කරන්න උත්සාහ කරන්නේ, දුක පිළිකුල් කරනවා, දුක ඉවත් කරනවා, දුකෙන් වෙන්ව වාසය කරන්න හදනවා. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි කරන්නේ. නමුත් බුද්ධ ශාසනයේ තියෙන මහා අයෝමය වැඩපිළිවෙල තමයි දුකෙන් මිදීම පිණිස දුකම අවබෝධ කරනවා. ඔන්න ඕකට ලෝකේ කැමති නෑනේ. දැන් අපි අකමැති නම් ඒක බැහැර කරලා වෙන පැත්තක් බලා ගන්නවා. සාමාන්‍ය ක්‍රමය අපි ඒක කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ හුරු වෙලා තියෙන රටාව. දුකට අකමැති නම් ඒ අකමැති ඒවත් එක්ක නැවත කවරාකාරයකවත් ඒ දිහා බලන්නවත් ඒ ගැන කතා කරන්නවත් අපි සමාජයට කැමති නැහැ. ඒකනේ මිනිස්සු කියන්නේ මම ඔක් ගැන දැන් කතා කරන්නවත් කැමති නැහැ. දැන් බුද්ධ ශාසනේ එහෙම නැහැ. නිවීම තියෙන්නේ දුකෙන් මිදීම පිණිස දුකම අවබෝධ කරන්න බලනවා. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න දුකම තමයි අරමුණු කරගන්නේ. දැන් අපි නම් යමකින් මිදෙන්න කැමති නේ, ඒක බැහැර කරනවා, දුරු කරනවා, ඉවත් කරනවා, එකතු නොවී ඉන්න බලනවා, එහෙමනේ අපි කරන්නේ. හැබැයි මේ බුද්ධ ශාසනයේ විශේෂ දේ තමයි දුකෙන් මිදීමට දුකම අවබෝධ කරනවා. අවබෝධ කරාමයි සිත මිදෙන්නේ. අවබෝධ කළාම ඔන්නයේ දුකෙන් මිදීම අවබෝධ කිරීම පිණිස අවබෝධ කිරීමට නම් යාට උවමනා කරන ප්‍රධාන දෙයක් තියෙනවා. දුකෙන් මිදෙනවා නම් අවබෝධ කරන්න යාට තියෙන ප්‍රධාන දෙයයි. මොකද්ද ඒ? එයාට තියෙන ප්‍රධාන දේ තමයි අවබෝධ කිරීමට අදාළ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන එක. දැන් අවබෝධ කරන්න අදාළ ආධ්‍යාත්මික ශක්තියක් අපට ඕන. ඒ ශක්තිය වර්ධනය කරන එක තමයි අපි කරන්නේ. ඔන්න ඔය ශක්තිය වර්ධනය කරගන්න විතරයි භාවනාව උනත් උදව් කරන්නේ. දුකෙන් මිදීම පිණිස අවබෝධයට අදාළ අභ්‍යන්තර ශක්තියක් තියෙනවා. ඒ අභ්‍යන්තර ශක්තිය ප්‍රවර්ධනය කරගන්න විතරයි භාවනාව පාවිච්චි කරන්නේ. භාවනාව කිසිම දෙයකට වෙන උදව් වෙන්නේ නැහැ. බෞද්ධ භාවනා ක්‍රම හරි, දැන් දුක අවබෝධ කරන්න ඕන, දුකෙන් මිදෙන්න වෙන එකක්වත් අවබෝධ කරන්න නැහැ. දුක අවබෝධ කිරීමට අයිති ආධ්‍යාත්මික ශක්තියක් ඕනේ. ඒකට අවබෝධ කරන්න බෑනේ. ඇයි? ඒ ආධ්‍යාත්මික ශක්තිය නැති වුණාට පස්සේ තමයි බහුතරයක් කරන්නේ දුකෙන් මිදෙන්න සැප හොයාගෙන යන්නේ. දුකෙන් මිදෙන්න කියලා හිතාගෙන සැප, ඒ බහුතරයකට ඒක තේරෙන්නේ නැති අර ඒ ආධ්‍යාත්මික ශක්තිය නැහැ. ඒ ආධ්‍යාත්මික ශක්තිය නැති නිසාම සුළුතරයකටවත් මේ ධර්මයේ පැත්තට එන්න බැරි වෙලා. ඒ ආධ්‍යාත්මික ශක්තිය වඩන්න තියෙන එකම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒ ආධ්‍යාත්මික ශක්තිය තැන් කීපයකදී වඩන්න ඕන. ඒ ආධ්‍යාත්මික ශක්තිය කෙලින්ම, මේ ආධ්‍යාත්මික ශක්තිය බෝධිපාක්ෂික ධර්ම 37 තැන් ගණනාවකදී පෙන්නනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවනේ. ඒ 37 තියෙන්නේ මොකද්ද? එකක් තමයි ඒ 37 ඇතුලේ තියෙනවා. පළවෙනියෙන් කතා කරන්නේ එරදිපාද 4, දෙවෙනියට කතා කරන්නේ සම්‍යප්පදන් වීර්ය, තුන්වෙනියට කතා කරන්නේ සතර සතිපට්ඨානය, හතරවෙනියට කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම, පස්වෙනියට කතා කරන්නේ බල ධර්ම, හයවෙනියට කතා කරන්නේ සප්තබොජ්ජංග, අටවෙනියට කතා කරන්නේ අරියෂ්ටාංගික මාර්ගය. ඒතර ඔය 37 ඉතින් ඕන මිනිස්සෙක් දන්නවා, බෞද්ධයෝ ඕනම කෙනෙක් දන්නවා ඒ 37. මේකේ අර ආධ්‍යාත්මික ශක්තිය ගැන තැන් කීපයකදී තමයි මතු කරන්නේ. දැන් සතර සම්‍යප්ප්‍රදාන වීර්යයේදී වීමංසන ඍද්ධිපාදේ කියන්නේ අන්නේ ශක්තිය. සතර සම්‍යප්ප්‍රදාන වීර්යය තියෙන්නේ සතර ඍද්ධිපාද තියෙන්නේ. ඍද්ධිපාදවල වීමංසන ඍද්ධිපාදේ කියන්නේ ඍජුවේ ආධ්‍යාත්මික ශක්තිය. ඊට පස්සේ සතර සතිපට්ඨානයේදී එක වැඩියෙන් මතු කරන්නේ ධම්මානුපස්සනාවේදී. ඊට පස්සේ සතර සම්‍යප්ප්‍රදාන වීර්යයේදී ඒකට අදාළ විමසා බලන වෙන ක්‍රමයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් වීර්ය කතා කරන නිසා අපි ඒක මෙතනදී ලොකුවට කතා කරන්න උමනන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මවලදී පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කතා කරන්නේ ඒක. බල ධර්මවලදී ප්‍රඥාව බලයක් විදියට පෙන්වන්නේ අන්න ඒක. බොජ්ජංග ධර්මවලදී ධම්මවිජේ බොජ්ජංගය කියන්නේ ආධ්‍යාත්මික ශක්තියට. ආර්යෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය කියන්නේ අන්න ඒ ආධ්‍යාත්මික ශක්තියට. එතකොට මේක තමයි ආධ්‍යාත්මික ශක්තිය. අරම අපි දැන් කිව්වනේ මේකට ආධ්‍යාත්මික යම් ශක්තියක් ඕන. ඒ ශක්තිය නැත්තම් අපට මේක අවබෝධ කරගන්න විදිහක් නැහැ කියලා. මෙන්න මේ තැන් කීපයකදී ඒක පටන් ගන්න වීමංසන ඍද්ධිපාදයෙන්. ඒ ආධ්‍යාත්මික ශක්තිය තමයි වීමංසන ඍද්ධිපාදය කියන්නේ. සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවේදී ඒක විස්තර කරනවා. ඉන්ද්‍රිය ධර්මවලදී ප්‍රඥා ඉන්ද්‍රිය, බල ධර්මවලදී ප්‍රඥා බලය, බොජ්ජංග ධර්මවලදී ධම්මවිජේ බොජ්ජංගය, ආර්යෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨිය. ඔන්න ඔය ඔය ආධ්‍යාත්මික ශක්තියට උදව්ව ගන්න තමයි ඉතුරු අංගය. දැන් සතර සම්‍යප්ප්‍රදාන වීරිය සතර එරදිපාද ගත්තොත් වීමංසන එරදිපාදයට ඉතුරු එරදිපාද තුනෙන් එකකින් උදව්ව ගන්න ඕනේ. නැත්නම් අර ඒ ආධ්‍යාත්මික ශක්තිය මිය දෙන්න පුළුවන්. දැන් ලංකාවේ මිනිස්සු ඒ ආධ්‍යාත්මික ශක්තිය වෙනුවෙන් කරන්නේ පොඩ්ඩක් බණ අහන එක විතරයි. එතකොට අර වීමංසන එරදිපාදයේදී ඒ ආධ්‍යාත්මික ශක්තියට උපකාරය ගන්න ඕනේ වීමංසන එරදිපාදයේදී. එතකොට වීමංසන එරදිපාදයේ තමයි ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ එක්ක ඡන්දයෙන් හරි එක්ක බලවත් සිතකින් හරි එක්ක වීරියෙන් හරි උදව්ව ගන්න ඕනේ. උදව්ව ගන්න ඕනේ. ඒ නිසා මොන භාවනාවක් කළත් වීමංසනය එයා නවත්තන්නේ නැහැ. එයා අනිවාර්යෙන් භාවනා කරද්දී පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන එක නවත්තන්නේ. ඒකයි අපේ භාවනා ක්‍රම ගැන අපි කියන්නේ. ඔයා මොන භාවනාව කළත් මෛත්‍රිය කළත් අසුභය කළත් මරණ සතිය කළත් ධාතු මනසිකාරය කළත් ආනාපාන සතිය කළත් ඔයාගේ ජීවිතේ පොඩි කෑල්ලක් තියාගන්න ඕන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේ බලන්න. ඒක බලන එකෙත් ඒක වේගෙන් වේගෙන් බලන්න තමයි පුරුදු කරගන්න ඕන. ඒ කියන්නේ ඒක විතාම වේගෙන් උඩට පහළට බලන්න තමයි පුරුදු කරගන්න ඕන. එතකොට ඒක තමයි විමංශ නිරදිපාදේ කියලා මෙතන කියන්නේ. ඒක තමන් තුළ ඇති සත්‍ය අවබෝධයට ඇති ආධ්‍යාත්මික ශක්තිය ඒක. ඊට පස්සේ ඒ විදියට බලන එක ඇතුලේ යාට පුළුවන් වෙන්න ඕනේ. යාර දැන් අපි හිතමුකෝ මේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න පුළුවන් කියලා. ජරා මරණ වලින් පටන් අරගෙන ආශ්‍රව වලින් ඉවර කරලා ආශ්‍රව වලින් පටන් අරගෙන ආය ජරා මරණ දක්වා බලනවා. ඊට පස්සේ උඩට ලිහෙන විදිය බලනවා, යටටත් ලිහාගෙන ලිහාගෙන එන විදිය බලනවා. එහෙම බලනවා. එහෙම බලන එක හැකියාවක්. ඒක හොඳ මට්ටමක්. උඩටත් බලනවා, පහළටත් බලනවා, ආය ආය නැවත නැවත බලනවා. ඒක හොඳ දෙයක් ඒක. එතකොට එහෙම බලන එක අපේ ජීවිතවලට හරියට උපකාර කරන දෙයක්. ඊට පස්සේ දැන් මේකේ එකම රටාවකටනේ අපිට දිනු කරන්න තියෙන. දැන් අපි මේ කියන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තියක් ඕන. මොකටද ශක්තිය ඕන? මේ දුකින් මිදීම පිණිස දුකමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික ශක්තිය නැති වුණාට පස්සේ මොකද කරන්නේ? දුකින් මිදීම කියලා මිදෙන්න කියලා හිතාගෙන සතුට හොයාගෙන යනවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය නැති එකමට තමයි ඒක හිතෙන්නේ. කොයි වෙලෙත් අලුත් අලුත් රූප බලන්න හිතෙන්නේ, අලුත් අලුත් ශබ්ද අහන්න හිතෙන්නේ, අලුත් අලුත් තැන් ගවේෂණය කරන්න හිතෙන්නේ, අලුත් අලුත් රස පහස පස්සේ දුවන්න හිතෙන්නේ. ඒකෙන් කියන්නේ අපි හොඳට කන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි ඉතාම ප්‍රියමනාපව ආහාර ගන්නවා. මොකද මේ මොහොතේ ඔබ ගන්න ආහාර ටික කියලා කියන්නේ මේ කාම භූමියට අදාළව ඔබේ ආයතනයන්ගේ පැවැත්ම. මේ මොහොතේ මේ කාම ඔබට ලැබිච්ච ඔබගේ භවයේ හැසිරෙන විදිය අනුව තමයි ඔබේ ආහාර රටාව තියෙන්නේ. ඒකේ අය හොඳ නරක තෝරලා වැඩක් නැහැ. එතකොට අපේ රුචිය කියන එක උනත් ඇතුලෙන් පැන නගින්නේ මේ කාම භූමියට අදාළව. දැන් සමහර සත්තු ඉන්නව තනකොළ කන්නේ. යාට මොනව දුන්නත් කන්නේ නැහැ. ඒ යාගේ ආයතනයන්ගේ ප්‍රතිලාභයේ සිද්ධ වෙලා තියෙන විදිය. ඒකට ගැටිලා හෝ ඒකත් එක පැටලිලා හෝ වැඩක් නැහැ. අපේ ඇතුලෙන් රුචියක් එන්නේ මේ කාමනුස්ස ලෝකෙට අදාළ වෙන රුචිය අපේ අපේර සංසාරයේ මේ හැදිලා තියෙන කාම භව කාම ධාතුවක් අපේ මනුස්ස ලෝකෙට අදාළව ක්‍රියාත්මක වෙනකොට ඒ රුචි අරුචිකම් එන්නේ. රස පහස දැනිනේ. රස දැනෙනවා කියන එක, රස වළඳනවා කියන එක, රස භුක්ති විඳිනවා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේට තිබුණු ඒ කියන්නේ රසනහර ගැන තියෙනවා. ඒ කියන්නේ කිසි කෙනෙකුට නැළුවෙච්ච රසනහර. ඒක තියෙනවා මේ බුද්ධ ශාසනයේ තියෙනවා බ්‍රහ්මායු කියලා සූත්‍රයක. බුදුරජාණන් වහන්සේට තියෙන රසනහර කිසිම කෙනෙකුට නැහැ කියනවා. එච්චර රසනහර තියෙනවා. ඒ කියන්නේ දැන් රස නැති ආහාරයක් තුල පවා ඉරියව්වක් වෙනස් වෙන්නේ නැළුව එච්චර රසනහර තියෙනවලු. ඒ කියන්නේ එච්චර හොඳට රස දැනෙනවා කියන එක නෙමෙයි කියන්නේ. එනක් කෙනෙකුට හොඳට රස දැනෙන මට්ටම කියන්නේ පවා මහ විශාල පිනක්. රස දැනෙන මට්ටම. දැන් සමහර අයට රස දැනින්නේ නැහෙනි. කොච්චර හොඳට ඒ හැදුවත් නිකන් හරියන්නේ නැහැ වගේ එකක් තියෙනවා. මේ රස දැනෙන මට්ටම කියන්නේ හොඳට රස දැනෙනවා කියන්නේ පිනක් ඒක. රස දැනෙන බුදුරජාණන් වහන්සේට බ්‍රහ්මායු සූත්‍රයේ තියෙන හොඳට රස දැනුණා කියේ. ඒ ඒ තැන දැනෙන්නේ ඒ ඒ භූමියට අදාළව ඒ පුණ්‍ය ශේස්ත්‍රයට අදාළව දැනෙන්නේ. ඉතින් ඒකෙන් කියන්න බෑ මේ තනකොළ කන සත්තු ශ්‍රේෂ්ඨයි මස් කන සත්තු ශ්‍රේෂ්ඨ නෑ වගේ එකක් නෙමෙයි. ඒ පෙර සංසාරේ හේතුඵල වලින් හැදිච්ච භවයේ ස්වභාවය ඒක. ඒක යාගේ සිතින්මින තත්වයක්නේ. දැන් අපිට තනකොළ කන්න බෑනේ. නමුත් ගබේකුට තනකොළ නැත්තම් ඒ තනකොළ කියන්නේ යාගේ ඉතා ප්‍රියමනාප ආහාරයක්. ඒ භවයට අදාළව තමයි ඒ රුචිය ඇතුලෙන් එන්නේ. එතකොට ඒක සමහර විට මේ මේ දැන් සමහර ඌරෙක් වගේ සතෙකුට අසුචිය පේන්න පුළුවන් සුදා භෝජනයක් වගේ. අපි තා බරපතල විදියට පිළිකුල් කරාට එහෙම දැනෙන්නේ ඒ භවයට අදාළව. ඒ ගැන ඉතාම අප්‍රසන්න අදහසකින් හෝ ප්‍රසන්න අදහසකින් අපි බලන්න ඕනේ ඒ ඒ ඒ භවයට අදාළව ඒ ආයතනයන්ගේ ප්‍රතිලාභයේ සිද්ධ වෙලා තියෙන විදිය විදියට තේරුම් ගත්තාම ඇති. අපි ඇතුලින් වුණත් රුචියක් එනවා නම් ඒ රුචිය එන්නේ ඒ කාම ධාතුවට අනුව කාම භවයට අදාළව කාමයන් ඒ සංසාරයේ එයා වඩාපු තත්වයන්ගේ වේමත්තතාවයට අදාළව තමයි රුචි අරුචිකම් එන්නේ. සමහර අයට ගොඩාක් හැම ඕන, සමහර අයට ගොඩක් හැම ඕන නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දැන වදාලා ආහා මේ ආහාරේ පමණ දැනගන්න කියලා, ආහාරයේ ප්‍රමාණය දැනගන්න කියලා. ඒක අර කෙනෙක්ගේ කායික නිරෝගීකමට එහෙම බලපානවනේ. දැන් ආහාරයේ පමණ දැනගන්න බැරි වුණොත් එහෙම ලොකු ප්‍රශ්නේ. ඒකේ ඒ කියන්නේ ඒක දැනගන්න බැරි වුණොත් එහෙම විශාල අර්බුදයක් Taman තුල නිර්මාණය වෙන්න පුළුවන්. Taman ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ආහාරයේ ප්‍රමාණය Taman දැනගන්න ඕන, Tamanගේ ප්‍රමාණය. නමුත් අපේ ඇතුලෙන් රුචිය එනවා නම් අරුචිය එනවා නම් ඒක එන්නේ මේ කාම ධාතුවට අදාළව කාම භවයේ මනුස්ස ලෝකයට අදාළව මගේ දිව මේ වෙලාවේ හැදිලා තියෙන නිසා. ඒකේ රස හොඳට දැනෙනවා නම් අපිට රස හොඳට වැටහෙනවා නම් ඒ රස දැනින්නේ පිනකට සසර හොඳට රහත් තේරෙනවා නම් රස කරන්න පුළුවන් නම් ආහාර ඒක හරි පිනක් ඒක සසර. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව ගත්තාම අපි පළවෙනියෙන් කරන්න ඕන දෙයක් තමයි මේක හරීම වැදගත් කාරණයක්. එයා අර ආධ්‍යාත්මික ශක්තිය නැති නිසා තමයි එයා තුල අර සතුට හොයාගෙන යන්නේ. ඒක හොයාගෙන යන්නේ කියන එකෙන් කියන්නේ සතුට නැහැ කියන එක නෙමෙයි. දැන් සතුට හොයාගෙන යන කමක් අපේ ජීවිතවල තියෙනවනේ. සතුට හොයාගෙන යන කමින් අපේ සිත මුදවාගෙන වාසය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඇයි සතුට හොයාගෙන යනකොට සතුට නැහැ ඇත්තටම? සතුට හොයාගෙන යන්නේ අපි කොහෙන්ද? මේ ආයතනයන්ගෙන් සතුට හොයාගෙන නැහැ. ඉතින් මෙච්චර කල්ම ආයතනයන්ගෙන් ලෝකේ හොයාගෙන ගියාට එහෙම ලෝකේ හොයාගෙන ගිය ඔය පින්තුන්ලාට එහෙම සතුට වීම කියලා එකක්, සතුට කියන එකක් අත්දකින්න ලැබිලා නැහැ. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ නැහැ හොයා සතුට හොයාගෙන යන්න එපා. ලෝකයේ දුක ඉවත් කරන්න බෑ සතුට හොයාගෙන ගිහින්. නිවීමෙන් තමයි දුක නිමා වෙන්නේ. දුක වෙනුවට නිවීමේ මඟ හොයාගෙන යන්න, නිවීමේ මඟ පැත්තට යන්න. ඒක සුළුතරයක් කරන වැඩක්. ඒ සුළුතරයක වැඩෙත් ලංකාවේ මිනිස්සු හරියට පටලෝගෙන ඉන්නේ. ඉතින් ඒ සුළුතරයකට අයිති වැඩේ ගැන තමයි මේ දේශනාවේදී අපි මේ මතු කරන්නේ. ඒ සුළුතරයකට අයිති දේ හොඳට තේරුම් ගන්න. මූලික දේ තමයි ඒ සුළුතරයකට අයිති ආධ්‍යාත්මික ශක්තිය හදා ගන්න ඕන. ඒ හදා ගන්න පළවෙනියෙන් ධර්මයේ එක එක තැන්වලදී එක එක විදිහට ඒක පෙන්නනවා. එතකොට ඒක මූලික වශයෙන්ම බෝධිපාක්ෂික ධර්මවල තියෙන වීමංසක ඍද්ධිපාදේ කියලා. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය. මෙතන වීමංසක ඍද්ධිපාදේ කියන්නේ මොන භාවනාවක් කළා, මොන විදී භාවනාවක් කළත් ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවකම තමන්ගේ ඇතුලෙන් පටිච්ච සමුප්පන්නව විමසා බලන හැකියාව. ඒක හරීම වටිනා දෙයක්. පටිච්ච සමුප්පන්නව විමසා බලන්න ඕන. ඒක තමයි අපි කියන්නේ මොන භාවනාවක් කළත් පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන හැකියාව නවත්ත ගන්න එපා. ඒක තමයි යගේ විමර්ශන ඍද්ධිපාදේ. ඒක ඕනමයි සම්පූර්ණයෙන් නිවීමට. එහෙම වීමංසනේ අර පටිච්ච සමුප්පාදයේ ඔස්සේ උඩට පහළට බලනකොට ඒ උඩට පහළට බලන කෙනා තුල එයා කොහොමද බලන්නේ? ජරා මරණ වලින් පටන් අරගෙන උඩට බලාන යනවා, උඩ ඉඳලා ආයි පහළට බලාන එනවා. තේවා අපි ගොඩාක් දේශනාවල කියලා තියෙන නිසා මෙතන විස්තර කරන්නත් ඕනේ නැහැ. ඒතර ජරා මරණ දුක හැදිලා තියෙන්නේ ඉපදිච්ච නිසායි කිකි අපි බලනෝනේ පිටිපස්සට. එහෙම නිකම්ම බලනවා නෙමෙයි, විමස විමස බලනවා. ඒ කියන්නේ විමර්ශනීය රදිපාදේ කියන්නේ. ඒකෙන් තමයි මූලික වශයෙන් අර නිවීමේ මඟට අදාළ අධ්‍යාත්මික ශක්තිය මෝරන්නේ. අර නිවීම මංකොනේ දැන් ආධ්‍යාත්මිකේ ශක්තිය නෑ අපිට කියලා. ඒ ශක්තිය හැදෙන්නේ මේ ජරා මරණ ඇති වුණ ඉපදිච්ච නිසා නේද කියලා හොඳට විමස විමස බලනවා. ඒ ඉපදී එතකොට ඒක බලන්නේ සමස්ත කතාව තමයි මුලින්ම බලන්නේ. ඒකයි විමර්ශනීය රදිපාදේ කියන්නේ. එයා එයාට අදාළ විදියටම නෙමෙයි බලන්නේ. එයා බලන්නේ සමස්ත සත්ව ලෝකයටම අදාළ විදියට තමයි බලන්නේ. එතකොට එයා ජරා මරණ දුක දකිනවා. අණ්ඩජ චලාබුජ සංසේදජ ඕපපාතික කියන උපදීමේ විවිධත්වය බලනවා. ඊට පස්සේ භවය ගැන බලනකොට කාම භවයේද රූප භවයේද අරූප භවයේද බලනවා. ඊට පස්සේ තණ්හාව බලද්දි කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවම බලනවා. උපාදානයේ බලද්දි කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා බලනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ ඒකට අදාළ උපාදානයට අදාළ තණ්හාවට අදාළ වේදනාව ගත්තට පස්සේ ඒ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියලා බලන මුළු සත්ව ලෝකෙටම අදාළව තමයි බලන්නේ. එයා එයාට අදාළ කරලා බලන්නේ නැහැ. විමර්ශනීය රදිපාදේ දිතා විශේෂ දෙයක් ඒක. ඊට පස්සේ එයා එහෙම බලාගෙන බලාගෙන ඔහොම ඉතින් බලන්න පුළුවන් ජරා මේ අවිද්‍යාව දක්වාම ඒ විදියට උඩට පහළට බලන එයා එයාටත් බලනවා. එතකොට එයාට බලද්දී එයා බලන්නේ නැහැ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ බලන්නේ, කාම භවයේ විතරයි බලන්නේ. ජාතිය කියලා බලනකොට අර අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා බලන්නේ, ගර්භාසගත සත්වයන් දිහා විතරයි එයා බලන්නේ. ගර්භාසගත එයා යන්නේ තුන් භවයටම අදාළව එක පෙළක් බලනවා, මනුස්ස ලෝකෙට අදාළව තව පෙළක් බලනවා. ඔන්න ඕකෙන් තමයි විමර්ශනීය රදිපාදයට ලොකු ජවයක් හම්බ වෙන්න තැනක් ඒක. ඒ කියන්නේ සත්වයාට මුළු තුන් භූමියම සත්වයාට අදාළව එක පාරක් බලනවා උඩට පහළට. ඊට පස්සේ එයාට අදාළව ඒ කියන්නේ මනුස්ස ලෝකෙට අදාළව තව පාරක් බලනවා. මනුස්ස ලෝකෙට අදාළව තව පාරක් බලනවා. මෙන්න මේකෙන් යාට විමංශ නිර්දිපාදය ඇති වෙන ඕක තමයි සෝතාපන්න වීමේ ආධ්‍යාත්මික ශක්තිය. එතකොට ඒ ආනාපාන සතියෙම වඩලා ජවයක් ගන්න විදර්ශනාවට. ආනාපාන සතිය හරි මොනවා හරි භාවනාවක් කරලා එයා ගන්න මොකද ඒ විදර්ශනා ඥාන හදන්න ඒ උදව්ව ගන්න. එතකොට විදර්ශනා ඥානවලට උදව්ව ගන්න එක වෙන එකක්, ආධ්‍යාත්මික ශක්තියට උදව්ව ගන්න එක තව එකක්. එතකොට ආධ්‍යාත්මික ශක්තියට උදව්ව ගන්න තමයි එයා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදයෙන් බලන්නේ. එයා ආනාපාන සතිය හරි මොනවා හරි භාවනාවක් කරනවා නම් එයා භාවනාවක් කරන්නේ මොකටද? ඉස්සරහට එයාට සිද්ධ වෙනවා විදර්ශනා කරන්න. අනිත් විදර්ශනා කරන්න ටිකෙන් ටික ටිකෙන් ටික පාර හදා ගන්න තමයි එයා වෙන භාවනාවක් කරන්නේ. හැබැයි අර තමා තුල ආධ්‍යාත්මි දැන් ඔන්න ඔය දෙක නැති වුණාම ලංකාවේ බොහෝ අයට සෝවාන් වෙන්න බෑ. ලංකාවේ බොහෝ දෙනෙකුට සෝවාන් වෙන්න බෑ. එක්කෝ යා අර ආධ්‍යාත්මික ශක්තිය ගැන විතරක් හදාගෙන යනවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය විතරක් හදාගෙන ගිහින් අවබෝධය කරා යන්න පුළුවන් අධි ප්‍රඥාවක් තියෙනවා නම්, නමුත් අපේ ප්‍රඥාව අපි තේරුම් ගත යුතු ඉතා වැදගත් දේ තමයි අපි ප්‍රඥාව හීන සත්වයෝ. අද ඉන්න ගිහියොද, පැවිද්දොද, ස්ත්‍රීන්ද, පුරුෂයෝද, වයසට ගියායද, අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි ප්‍රඥාව හීන සත්තු කොටසක්. අපි ප්‍රඥාව අපේ දුර්වලයි. එතකොට අපේ ප්‍රඥාව දුර්වල නිසා මෙන්න මේ දෙපැත්තින්ම අපට ධර්ම මාර්ගයට උදව්වක් ගන්න වෙනවා. එකක් තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය හදන්න ඕන, එකක් තමයි ඉස්සරහට විදර්ශනා කරන්න අවස්ථාව හදාගෙන යන්න ඕන. එතකොට දැන් අර විමර්ශනීය ඍද්ධිපාදයේදී අපි කරන්නේ ප්‍රධාන දේ තමයි මුළු සමස්ත තුන් භවයටම අදාළව පටිච්ච සමුප්පාදයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනවා. ඊට පස්සේ මට අදාළව මම ඉන්නේ කාම ලෝකේ මනුස්ස භවයක නිසා, මනුස්ස ලෝකේ නිසා මනුස්ස ලෝකෙට අදාළවත් අපි විමසා බලන්න පටන් ගන්නවා. ඒතර මේකෙන් වෙන්නේ විදර්ශනාවට උදව්වක් නෙමෙයි, බීමන්සනේ ඍද්ධිපාදයට උදව්වක්. එතකොට දැන් එහෙනම් ඕක තමයි කරන්න ඕනේ, මොකද මගේ ආධ්‍යාත්මික ශක්තිය අඩුයි කියලා ඕක විතරක් කරලා හරියන්නේ නැහැ. විදර්ශනාවට අදාළ පොටක් පාද ගන්න වෙනම වැඩක් කරගෙන යන්න ඕන. හේතුව අපිට සිද්ධ වෙන වැඩ දෙකක් කරන්න. දැන් මේ ප්‍රඥාව අධිකායගේ ස්වභාවය තමයි විදර්ශනා මාර්ගයේදී එක්කෝ ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙනවා, එක්කෝ පින්වත්නි ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේදී දිගුවක් විදියට විදර්ශනා මාර්ගය හම්බ වෙනවා. ඔන්න ඕක තමයි අධික ප්‍රඥාවක් තියෙන අයගේ වෙනස. අපි ඒ බුද්ධ කාලේ හිටපු ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා ගෝචරයිගේ වෙනස ඕක. අපිට වැඩ දෙකක් තියෙනවා, ඒගොල්ලෝ වැඩ දෙකම එකකින් කරගන්නවා. එක්කෝ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න ගිහින් ඒ පාරිදි විදර්ශනා කරනවා ඒ අය. එක්කෝ විදර්ශනා කරගෙන ගිහින් ආධ්‍යාත්මික ශක්තිය අවදි කරනවා. එකම මාර්ගයේදී තමයි දෙකම හම්බෙන්නේ. අපිට එහෙම බෑ. අපිට සිද්ධ වෙනවා විදර්ශනා කිරීමේදී විදර්ශනාවට අයිති ආධ්‍යාත්මික විදර්ශනාවට කිරීමේ විදර්ශනා කිරීමට අදාළ පදනම එක පැත්තකින් හදද්දී අපිට සිද්ධ වෙනවා ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමට තව පාරක් හදාගෙන යන්න වෙනවා. ඔන්න ඔය පාරවල් දෙකම නැති වුණොත් එහෙම එයාට මාර්ගඵල අවබෝධය කරා යන්න බෑ. මාර්ගඵල අවබෝධය කරා යන්න. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ, ඉතින් විදර්ශනා ඥාන ඉපදුවාම ඒකේ දිගුවක් විදියට මාර්ගඵල හම්බ වෙනවනි කියලා. නමුත් මේ විදර්ශනා කිරීමේදී දිගුවක් විදියට මාර්ගඵල හම්බ වුණාට අර ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමට අදාළ ප්‍රමාණවත් වැඩපිළිවෙලක් නැති නිසාම එයාට මේ මගේදී එක තැනක හිර වෙනවා. මේ මාර්ගයේදී සමහරට ඒ වැඩෙන්නේ නැති වෙන්නේ ඒක බලපාන්න පුළුවන්. එතකොට මේකෙදී ඇත්තටම හොඳට විදර්ශනා කරන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ විදර්ශනා කළාට ඒවා ඒ ඥාන තමන් තුළ උපදින් නැති වෙන්න පුළුවන්. විදර්ශනා ඥාන තියෙනවනේ, සම්මර්සන ඥානය আদি ඥාන. ඒවා යම් ආකාරයක සම්මර්සණය කරන්න පුළුවන් වීමම ඥානගත වීම නෙමෙයි. දැන් යම් ආකාරයක උදයවැය බලන්න පුළුවන් වීමම යා තුළ ඥානය ඉපදිලා නෙමෙයි. ඉපදින්න ඕන නිකුසලයක්. ඒක යම් ආකාරයක මැදහත්කමක් තියනවා කියන්නෙම සංඛාර උපේක්ෂා ඥානෙ ඉපදිලා නෙමෙයි. ඥානෙ ඉපදිලා නෙමෙයි. මේ ඥානෙ ඉපදීම කියන එක ඊටාම වැදගත්. ඥානෙ ඉපදීම උපන් කුසලයක් නම් එයාට නූපන් කුසලය තමයි මාර්ගඵලය. එතකොට අපිට යම් ආකාරයක ඥානයන් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වක් එහෙම ඒ යම් ආකාරයක ඥානයන් තිබීමේ අවදානමක් තියෙනවා. මොකද්ද? ඒක මැරෙන්න පුළුවන් ඕන වෙලාවක. පොඩි කාලයක් ධර්මයෙන් වෙන් වෙලා හිටිය ගමන් යම් ආකාරයක තමා තුළ තියෙන ඥානය ඒක ඉපදිලා නැත්තම් යාට පුළුවන් හැම වෙලාවකම අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්, අනාත්ම වශයෙන් බලන්න. ඒක හැකියාවක් ඇත්තටම. ඒ හැකියාව තිබුණට අපි මතක තබා ගන්න ඕන දෙයක් තමයි ඒක විශ්වාසවන්ත කටයුතුම නැහැ. විශ්වාස කරන්න බෑ. ඇයි? ඒක ඉපදිලාම නැහැ තවම. ඒක ඉපදිලා නැත්තම් ඉපදිලා නැති තැනක අහිමි වෙන්න තියෙන අවකාශය හරිම වැඩි. ඉපදිලා නැති තැනක් නොමේරු තත්වයක්නේ. ඔන්න ඔතනදි තමයි උපන් කුසලයක් විදියට විදර්ශනා ඥාන ටික උපද්දවන්නේ. ඒක ඉපදිලා ඉවරයි. ඊට පස්සේ නූපන් කුසලයේ වෙන්නේ සෝවාන් ඵලය. ඇත්තටම ගැඹුරින් ජීවිතයේ දකින්න කොට උපන් කුසලය කියන්නේ විදර්ශනා ඥාන, නූපන් කුසලය කියන්නේ මාර්ගඵලය. දැන් බුදුරජාන් වහන්සේ වදාළනේ උපන් කුසලය උපන් කුසලය දකින්න නූපන් කුසල උපද්දවන්න කියලා. ලංකාවේ බොහෝ දෙනෙකුට මේ දෙකම නැහැ. මේ කියන කාරණා දෙකම ලංකාවේ බොහෝ බෞද්ධයන්ට ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි, මේ தත්ත්වය ඉතා මැනවින් ඔය පින්තුන්ලා තේරුම් ගන්න. එන අපිට පාරවල් දෙකකින් ඇත්තටම මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕන නම් සෝවාන් වෙච්ච අය ඉන්නවා. සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච අය ඉන්නවා මේ මහ පොළොවේ. සෝවාන් වෙන්න බැරි නෑ. හැබැයි මේ සෝතාපන්න වීම කියන එකට අදාළ ආධ්‍යාත්මික ශක්තිය එක පැත්තකින් හදන්න ඕන එකයි. දෙවැනි එක තමයි පින්වත්නි, ඒ ශ්‍රාවකයා අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි විදර්ශනා ඥානයට දොරගුල්ල අරගන්න එක. එතකොට අපේ මේ ප්‍රඥාවන්තයගේ වෙනස මොකද්ද? මේ එකම පාරක මේ දෙකම කරගන්නවා. අපිට පාරවල් දෙකකින් මේක කරගන්න වෙනවා. ඒ නිසා අපි විමර්ශනයේ ඍදිපාදය කියලා මෙතන කතා කරනවා මොකද්ද? පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන එක. පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන්ුත් ප්‍රතිලෝම වශයෙන්ුත් බලන හැකියාව අපේ ජීවිතවල අපි තියාගන්නවා. එහෙම පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අපි බලනකොට යා තුළ වැඩෙන්නේ විමර්ශනයේ ඍදිපාදය. ඒක තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය මෝරණ අවකාශය. එතකොට දැන් මේකෙදීම අපි උත්සාහ කරනවා අර අපි කිව්වනේ මේකට බොහොම කිට්ටුවෙන් යන එකක් තමයි ඒ ආධ්‍යාත්මික ශක්තිය ඍජු අවදි වෙන දෙයක් තමයි ධම්මානුපස්සනාව කියලා. ඊට පස්සේ එයා මේ පැත්තෙන් අර වෙනදා කරන පොඩි භාවනාවක් ආනාපාන සතිය හරි මොකක් හරි එක පැත්තකින් හදාගෙන යනවා. එක පැත්තකින් හදාගෙන යනවා මේ පැත්තෙන් මේ පාරත් හදාගෙන යනවා. මේ පාරවල් දෙකම හැදෙන්න ඕන. මම මේ මෑත කාලේ තේරුම් ගත්ත ඉතා වැදගත් දෙයක් තමයි මේ පාරවල් දෙකම හැදුන් නැත්නම් සෝත මගඵල අවබෝධය අභියෝගාත්මකයි. අභියෝගාත්මක කියන්නේ ඒක අමාරු ටික. එතකොට දැන් වෙනම මේ පාර මේ කියන ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේදී ධම්මානුපස්සනාවේදී එයා බලන්නේ මේ මොහොතේම ඇති වෙන ප්‍රවාහය දෙස බලනවා. එතකොට අර ආධ්‍යාත්මික ශක්තිය ගැඹුරින් මෝරන්න පටන් ගන්නවා. කොහොමද? අර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුපාදයේ බලනකොට විමර්ශන ඍදිපාදයේ වැඩෙනකොට ඒකට ඒක තවදුරටත් උදව්ව ගන්න ඕන. මොකෙන්ද? එයා ගන්න ඕන පින්වත්නි ස්ථිර වශයෙන් එයා උදව්ව ගන්න ඕන ධම්මානුපස්සනාවේ. කොහොමද ඒක උදව්ව ගන්නේ? එතකොට ධම්මානුපස්සනාවේදී අපි කරන්නේ මෙනෙහි කිරීමෙන් ධර්ම හට ගන්නවා කියලා දකින්නක්. ධර්ම යම්තා කටගන්නේ කොහොමද? මෙනෙහි කිරීමෙන් විතරයි. එතකොට මේ මොහොතේ යම් ධර්ම ප්‍රමාණයක් හටගෙන තියෙනවා මම මේ මෙනෙහි කරන රටාවට එච්චරයි. මම මේ මෙනෙහි කර කර ඉන්න විදිහට අනුව යම් ධර්ම සමූහයක් හටගෙන තියෙනවා. කොයි විදිහට මෙනෙහි කිරීමෙන්ද? මේක මේ දැන් නෙමෙයි භාවනා කරනකොටනේ කියන්නේ. එතකොට යා මෙනෙහි කළේ කොහොමද? සත්ව ලෝකෙට අදාළව පටිච්ච සමුප්පන්නතාවයේ දැක්කා එක. ඊට පස්සේ යා එයාට අදාළව දැක්කා දෙක. මනුස්ස ලෝකෙට අදාළව බැලුවා. ඒ කියන්නේ පොදු සාධක ටික පළවෙනියෙන් බැලුවා. ඊට පස්සේ යා එයාට අදාළව දෙවනි පෙළ බැලුවා. සමස්ත උපන් සත්ව ලෝකේම සත්තු දෙස බලනවා. යාලගේ ජරා මරණ දුක දෙස බලනවා. දෙවියන්ගේ පවා ජරා මරණ දුක දෙස යා බලනවා. පොදුවේනේ බලන්නේ. ඒතොර දෙවියන්ට ජරා මරණ දුක ගැන අපි මීට කලින් කියලා තිනවා දෙවියන්ට කොහොමද ජරා මරණ දුක පැනවෙන්නේ කියලා. ඒතොර ඒකත් මෙතන කියන්න අවශ්‍ය නැහැ. දෙවිය මේ සමස්ත තුන් භවයේම සත්වයන්ට අදාළව බලන. යාට අදාළව බලන්නේ පළවෙනි. ඊට පස්සේ ඒකයි අර ජාතිය කියනකොට අන්රජ ජලාබුජ සංසේදජ ඔක්කොම් බලන්නේ. හැබැයි අපිට අදාළව නම් ඉච්චර බලන්න ඕනේ. ගර්භාෂයට අදාළව විතරනේ බලන්න තියෙන්නේ. කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවයටම අදාළව අපිට නම් බලන්න දෙයක් නැහැ. අපිට නම් කාම භවයට අදාළව විතරෝනි බලන්න තියෙන්නේ. ඔය විදිහට මුළු මහත් සත්ව ප්‍රජාවට අදාළව බලනවා එක, තමන්ට අදාළව බලනවා දෙක. එතකොට මේ දෙකෙන් සමන්නාගත தත්ත්වයේ අනුලෝම ප්‍රතිලෝම උඩට පහළට දෙපැත්තට බලනවා. ඒකෙන් උපදිනව මොකද්ද? ඒ ආධ්‍යාත්මික ශක්තියක් උපදිනවා. ඒ ශක්තිය ඕන. ඒ ශක්තිය නැති වුණොත් මොකද වෙන්නේ? අර බහුතරයක් කරන දෙයට අපි අහුවෙලා යනවා. මොකද බහුතරයක් කරනදී දුක වෙනුවට සැප හොයාගෙන දුවනවා. දුක නිමා කරන්න කියලා ඊතන බහුතරයක් කරන්නේ සතුට හොයාගෙන යන එක. එතකොට දැන් ආ දුක අතහැරලා සතුට හොයාගෙන යනවා. ඉතින් දුක අතහැරලා සතුට හොයාගෙන යාම කියලා එකක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙම එකක් ලෝකේ කිසිම ආයුරකින් විද්‍යාමාන වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බදාලි මොකද්ද? සුළුතරයක් කරන දෙයක් තියෙනවා. මොකද්ද? දුක වෙනුවට නිවීමේ මඟක් හොයාගෙන යනවා. දුක වෙනුවට යා කරන්නේ නිවීමට අදාළ මාර්ගය හොයාගෙන යන එක. එතකොට දුක වෙනුවට නිවීමට අදාළ මාර්ගය හොයාගෙන යනවා නම් ඒ මාර්ගය හොයන්න පුළුවන් අතුලේ ශක්තියක් ඕන. ඒ ශක්තියට අපි කියනවා ආධ්‍යාත්මික ශක්තිය කියලා. අපි මේ දේශනාවට අදාළව විවහාර කළා. දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද අවදි කරගන්නේ කියන එක. මේ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද? ඉතින් මේක නැත්තම් ධර්මයේ දියුණුවක් කරා යන්න බෑ. ඒ ආධ්‍යාත්මික ශක්තිය ඒ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ පටි අර බෝධිපාක්ෂික ධර්මවල එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. එකක් තමයි අපිට තියෙනවා, අපි දැන් මේ කතා කරපු එක වීමංසන ඍදිපාදයේ කියන තියෙනවා. ධම්මානුපස්සනාවේදී අපි ඒක විවහාර කරගන්නවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මවලදී ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කතා කරනවා. බල ධර්මවලදී ප්‍රඥා බලය කියලා කතා කරනවා. බොජ්ජංග ධර්මවලදී ධම්ම විජේ බොජ්ජංගය කියලා කතා කරනවා. ඊට පස්සේ ආර්යෂ්ටාංගික මාර්ගයේදී සම්මා දිට්ඨිය කියලා කතා කරනවා. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය. එතකොට මේ ආධ්‍යාත්මික ශක්තියේ මූල් ප්‍රවාහය, මූලික தত্ত্বය මොකද්ද? මූලික தত্ত্বය තමයි අපිට තේන්න ඕන ඉතාම වැදගත් දෙයක්. මොකද්ද? එක ප්‍රධාන දේ අර වීමංසන ඍදිපාදයට අදාළව මොන භාවනාවක් කළා? අර විතර භාවනාව නවත්තන්නේ නැහැ. ඇයි භාවනාව නවත්තන්නේ නැත්තේ? භාවනාව නවත්තන්නේ නැත්තේ ඒ භාවනා ක්‍රමයේ ආනාපාන සිති වෙන්න පුළුවන් සුපුරුදු බා ඒක තියාගන්නවා. ඒක උවමනා කරන්නේ මොකටද? අර විදර්ශනා ඥාන ටිකකට උදව්වක් ගන්න ඕනනේ. විදර්ශන ඒ නිසා සුපුරුදු භාවනා ටික තියාගන්නවා. එතකොට මේ විදර්ශනා ඥානවලට ලොකු තල්ලුවක් හම්බ වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඒ විදර්ශනා ඥානවලට ලොකුවට අනුග්‍රහයක් ලැබෙන්න ඕන දේ තමයි ආධ්‍යාත්මික ශක්තිය හීන වුණොත් මොකක්වත් කරගන්න බෑ. ඒ නිසා තමයි අපි මොන භාවනාවක් කළත් අපේ දැන් ඉස්සරහට ඔය අපේ දැන් අපේ අර භාවනා මධ්‍යස්ථාන එහෙම අපි භාවනා ක්‍රම ගැන මේ දවස්වල ටිකක් ඔය සංවේදී වෙ ඉන්නවා. මොන භාවනා ක්‍රම හදාගෙන යනවා ඒකෙදී අනිවාර්යෙන් දිනපතාම පටිච්ච සමුප්පාදව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන ප්‍රධාන හෝරා එකමාරක් තියෙනවා. ඒකෙන් තමයි අර වීමංසන ඍදිපාදයට ජවයක් හම්බෙන්නේ. නැත්නම් යා මාස ගාණක් විදර්ශනා කළත් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒකෙදී අපි ඊටම පරිස්සම් වෙනවා සත්තුන් භවයට අදාළව විමසා බැලීමටත් කාම භවයට අදාළව විමසා බැලීම. ඒකෙන් තමයි වීමංසන ඍදිපාදයෙන් ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙන්න පටන් ගන්න. ඒක ඔය සමහර ඉගැන්වීම්වල තුන්වෙනි ඇහැ කියලාත් කියනවා. තර්ඩ් අයි කියලා කියන්නේ ලෝකේ සමහර ඉගැන්වීම් වල එහෙම මේ විශේෂයෙන්ම ওই Hinduන්ගේ ක්‍රමවල එහෙම එක කියන්න උත්සාහ කරන එහෙම තර්ඩ් අයි එකක් ඒගොල්ලන්ට උපදිනවා කියලා මම දන්නේ නැහැ. ඒ ආධ්‍යාත්මික ශක්තියක් උපදින්නේ. ඒකෙන් වෙන විදියට පේන්නේ. මේකෙන් තමයි ඇත්තටම මේ අර සත්වපුද්ගල භවකින් පේන්නේ නැහැ එතකොට. එහෙම පේන්නේ නැති වෙන්නේ හැබැයි අරකින්නුත් උදව්ව අර විදර්ශනා ඥාන වලින් උදව්ව ලැබෙන්න ඕන. එතකොට මේ සත්වපුද්ගල භවකින් නොපෙනීම කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඇතුලේ වෙන දෙයක්. ඒක අර විදර්ශනා ඥානවලින් ඒකට ලොකු අනුග්‍රහයක් හම්බෙනවා. මේ දෙකම එක තැනකදී අපට මුණ ගැහුනොත් විතරයි. ඒ කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය අවදි වීමද විදර්ශනා ඥානයන්ගේ මෝරා වැඩිවීමද කියන දෙකම එකම තැනකදී හම්බුනොත් තමයි සෝවාන් වෙන්නේ. කොච්චර විදර්ශනා ඥාන තියෙනවා වගේ අපිට දැනුණත් අපිට සෝවාන් වෙන්න බැරි එක හේතුවක් ඕක. අනිත් එක තමයි නෑ මට හොඳට පටිච්චසමුපාදේ මතකයි, මට හුරුයි, මට පුරුදුයි කියලා එයාට අදාළව විතරක් බලලා වැඩන්නේ. එයාට අදාළව විතරක් බලලා වැඩක් නැහැ. මුළු තුන් භවයටම අදාළව පොදුව බලන එකක් එයාට අදාළව වෙනම බලනවා. ඒකෙන් ඊට පස්සේ ආ එකතු වෙන්න ඕන මොකටද? ඒ අර ධම්මානුපස්සනාව ඒ ආධ්‍යාත්මික ශක්තියට ලොකු අනුබලයක් දෙන එකක් තමයි. ඒ ආධ්‍යාත්මික ධම්මානුපස්සනාව. එතකොට ධම්මානුපස්සනාවෙදි කරන්නේ මොකද්ද? ධම්මානුපස්සනාවේ පොඩි තල්ලුවක් විතරයි ගන්න. මොකද්ද ධම්මානුපස්සනාවෙන් බලන්නේ යම්තාක් ධර්ම ඇද්ද ඒවා මෙනෙහි කිරීමෙන් තමා තුල හට ගන්නවා. යම් ධර්ම ප්‍රමාණයක් ඇද්ද ඒ සියලු ධර්මයන් හටගන්නේ කොයි පදනම ඇතුළේද? මෙනෙහි කිරීමෙන් හටගන්නේ. අන් කවර දෙකින්වත් නෙමෙයි. ඒවා හටගන්නේ මෙනෙහි කිරීමෙන්. එතකොට දැන් එයා බලන්නේ මේ මට්ටමේදී නෙමෙයි ආර භාවනා කරද්දී ඒක බලන්නේ. අර අපි කියවනේ එයාට අදාළව පටිච්ච සමුප්පාදයෙන් විමසලා බලනවා. බලනකොට සත්‍යයන්ට අදාළව බලලා එයාට අදාළව බලලා එයා ඒ தত্ত্বය එයා මේ ඒ වෙලාවේ කරපු දේ තියෙන්නේ. ඒ කරපු දේ එයාට කරන්න පුළුවන් උනේ කොහොමද? මම මේ ඒ විදිහට පටිච්ච සමුප්පාදයෙන් මෙනෙහි කළා. මම එයා උවමනාවෙන් මෙනෙහි කළා. එහෙනම් මේ සත්‍යයාගේ ගමන් මඟද මගේ ගමන් මඟද? සත්වයාගේ නිවීමද මගේ නිවීමද? දෙකම බලනවනේ. ඒ කියන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නේ. ගැට ගැහෙන විදියත් බලනවා, ලිහෙන විදියත් බලනවා. මගේ සත්වයාගේ මගේ ගැට ගැහෙච්ච විදියත් බලනවා, ලිහෙන විදියත් බලනවා. අන්න ඒ විදියට ගැට ගැහෙන විදියයි ලිහෙන විදියයි බැලුවේ ඒ විදියට මිනෙහි කරපු නිසා. මිනෙහි කරන්නේ නැති මිනිහෙකුට එහෙම පේන්නේ නැහනේ. කොයි වෙලාවෙද වෙන්නේ මේ දැන් එහෙම මිනෙහි කළා කියලා ඒ මොහොතේම එයා මේ ධම්මානුපස්සනාවෙන් උදව්ව ගන්නවා. අනේ මේක මම මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදියටයි මම බැලුවේ, මට බලන්න මේ බුදුරජාණන්සේ අදාළ විදියට මම බැලුවා නේද කියලා බලන්නේ. මේ මට්ටමට මම මෙනෙහි කළේ, මේ මට්ටමට මා තුළ යම් කිසි ආකාරයක විමර්ශන එරදිපාදයක් මා තුළ වැඩුවේ මම මේ විදිහට මෙනෙහි කරපු නිසා නේද? නැතුව සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි මේක. මේ විදිහට මෙනෙහි කිරීමෙන් උපන් තත්වයක් නේද මා තුළ මේ දැන් සමහරට ඒ විදිහට බලන්න යා තුළ විශාල වශයෙන් නිකන් ඥාන සම්ප්‍රයුක්තකමක් ඇති වෙන්න පුළුවන්. මේ தත්ත්වය මේ විදිහට මම මෙනෙහි කර කර හිටපු එකෙන් මගේ මනස තුළ උද්ගත වෙච්ච தත්ත්වයක් නේද කියලා බලනවා. මම මේ විදිහට මෙනෙහි නොකළ ඉන්නකොට සත්‍යයේ පටිච්ච සමුප්පන්නතාවයවත් මගේ පටිච්ච සමුපාදයවත් මට පේන්නේ නැහැ නේද? එතකොට පටිච්ච සමුප්පන්නතාවයක් පෙනුනේ ඒ විදිහට මම බලන්න මෙනෙහි කරන්න පටන් ගත්තා නිසා නේද? මානසිකාරය කරපු නිසා නේද? එතකොට මේ මානසිකාරය කරද්දි මා තුළ ඇතිවෙච්ච தত্ত্বය මානසිකාරය නොකළ ඒ මේ කියන විදිහට මෙනෙහි නොකළොත් මට මේ වගේ දැනෙන්නේ නැහැ නේද කියලා බලනකොට අර ඒ ආධ්‍යාත්මික ශක්තිය ඉතා ගැඹුරින් මෝරන්න පටන් ගන්නවා. ගැඹුරින් දැන් ඔන්න මානසිකාර කුසලතාවයක් එයාට තියෙනවා. ඊට පස්සේ ඔගොල්ලෝ අහලා ඇති දේශනාවලදී අපි නිතරම කියන දෙයක් තමයි මානසිකාර ඌහන ලක්කන පඤ්ඤා ඡේදන ලක්කණම් කියලා. අන්න ඒ මානසිකාර හැකියාවත් එක්ක තමයි ඊට පස්සේ යට හම් වෙන්නේ මොනවද? ඊට පස්සේ යට හම්බ වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම වලදී අපි කතා කළේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමට අයිති ඉන්ද්‍රිය විදියට මොකද්ද? සද්ධාව නෙමෙයි, වීරිය ගැන කතා කළේ නෑ, සතිය ගැන කතා කරේ නෑ, සමාධිය ගැන කෙලින්ම ප්‍රඥාව තමයි අපි කතා කළේ. ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන එකට අදාළ ඒ ආධ්‍යාත්මික ශක්තිය එක එක තැන්වල එක එක විදිහට තියෙනවා කියලා කියද්දි ඔබට මතක ඇති අපි විමර්ශන නිරදිපාදේ ගැන කියලා, ධම්මානුපස්සනාව ගැන කියලා, ඊට පස්සේ කිව්වේ මොකද්ද? ඊට පස්සේ අපි කිව්වේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රිය වඩන කෙනෙක් හැම වෙලාවකම එයා මේ විදියට මෙනෙහි කිරීමෙන් උපන් ධර්ම තියෙනවා. ඒ මෙනෙහි කිරීමෙන් උපන් ධර්ම නිරතුරුව මෙනෙහි නොකර ඉන්නකොට ඒ தত্ত্বේ නිරුද්ධ වී යනවා කියලා බලනකොට ඒක ධම්මානුපස්සනාවට අදාළ ප්‍රවාහයක්. මෙතනදී හරියම වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය තමයි ඇත්තටම සද්ධාවට සාපේක්ෂව ප්‍රඥාව ඔසවා තැබීමත්, ප්‍රඥාවට සාපේක්ෂව සද්ධාව ඔසවා තැබීමත්. එතකොට දැන් සමහර විට යා අර අපි කියවනේ විදර්ශනා කිරීමට අයිති විදර්ශනා කිරීමට පදනමක් ඕන කියලා, ඒකනේ වෙන භාවනා කරන්න ඕන කියලා. එතනදී තමයි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය ආනෙව වඩනවෙන්න පුළුවන්. ඒ වගේ සද්ධාවෙම හැදිලා තියෙන්නේ. එතකොට මෙතන පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ ආර්ය සත්‍ය ඔස්සේ විමසා බලන හැකියාවක් තියාගන්නවා. දැන් බලන්න අපි මේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳ ධර්මීය විවිධ තැන්වල පැහැදිලි කරපු විදියට බලනකොට එයාට හැම වෙලාවකම බලන්න පුළුවන්කමක් ඇති වෙන්න ඕන තමන්ගේ සලායතනයන්ගේ දුක්ඛදායක තත්වය. එතකොට මේ සලායතනයන්ගේ දුක්ඛදායක తত্ত্বය පේන එක තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අපි පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි මේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ අවස්ථා තුනක් ගැන පැහැදිලි කළා. එකක් තමයි මොකද්ද? එකක්ද මේ කාය අහනකොට තේරෙයි. පළවෙනි එක තමයි පින්නතුන්ලාට තියෙන්න ඕන පටිච්ච සමුප්පාදෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන එක. ඒක තියෙන්න ඕන සත්ව ලෝකෙට අදාළව බලන එකයි. තමන්ට අදාළව බලන එක දෙකයි. එතන මේ දෙක කරන්නේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න, ඊතුරු භාවනා සුපුරුදු විදියට කරගෙන යන්නේ විදර්ශනා ඥාන වලට අනුග්‍රහයක් ගන්න. හරි. එතකොට දැන් මේ දෙකෙන් සමන්නාගත தත්ත්වය කොයි දෙකෙන් සමන්නාගත தත්ත්වයද? තමන්ට අදාළව විමසා බලනවා දෙවනියට, ඊට පස්සේ සත්ව ලෝකයට අදාළව ඊට කලින් විමසා බලනවා. තුන් භූමිය අනු යන සත්වයාගේ ගමන් මඟ පටිච්ච සමුප්පාදයේ අංග 12 හරහා විමසා බලනවා. කාම ලෝකයට අදාළව, මනුෂ්‍ය ලෝකයට අදාළව විමසා බලනවා ධම්මවිජේ බොජ්ජංගය. ඒ පුද්ගලයා තුළ තියෙන විමර්ශන ඉරදිපාදය. දෙක මොකද්ද? දෙක තමයි ධම්මානුපස්සනාවෙන් අනුබලයක් ගන්න එක. මේ විදියට මම විමසා බලන්නේ මේ විදියට මානසිකාරය කරොත් නේද? ඒ වෙලාවේ කිසිම මිනිසෙකුට එයා ඒ විදියට මානසිකාරයේ නොකළොත් ඒ විදියට බලන්න බෑනි. එනම් මම මේ මගේම මානසිකාරය තුලින් දරාපු තත්වයක් මේක. මම මේ විදියට මානසිකාරය කරපු නිසා තමයි මට සත්වයාගේ ගමන් මගත් මගේ ගමන් මගත් පෙනුනේ. මගේ ගමන් මගේ නිමාවත් සත්ව ලෝකයේ ගමන් මග නිමාවත් මම මේ මානසිකාරය කරපු විදියටයි පෙනුනේ. ඒ විදියට බලන එක මොකද්ද? ඒක තමයි ධම්මානුපස්සනාව. ඊට පස්සේ අපිට මුණ ගැහෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. අන්න එතනදී සලායතනයන්ගේ දුකයි දකින්නේ. හරි, සලායතනයන්ගේ දුක වුණාට මේකෙම දිගුවක් විදියට අවශ්‍ය නිසා මට මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ මනායතනය අනුසිත පවතින නිසානේ. ආයතන හයයිනේ. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන. මේ ආයතන හයෙන් ඔයාලට මේ මට්ටමේදී ක්‍රියාත්මක වෙන්නේ මොන ආයතනයද? චක්කායතනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? මේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම පිණිස අපි පාවිච්චි කළේ භාවනාව. භාවනාවේදී චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතනත් එක්ක අපේ ඒ පැත්තෙන් ආයතන හටගන්න පුළුවන්. නමුත් මේ විදියට මම මේ බලන බැල්ම ඇතුලේ මාතුල ක්‍රියාත්මක වෙන්නේ මනායතන යනුයි සිත පවතින්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා ආයතනයන්ගේ පැවැත්මම ආයතනයන්ගේ ප්‍රතිලාභයම දුක කියලා. ඇස කණනාසේ දිවකය මනසකින ආයතනයන්ගේ යම් තැනක ප්‍රතිලාභ වීමක් වේද ඒ ප්‍රතිලාභ වීමමයි දුක. එතකොට දැන් මේ විදියට විමසා බලන්න වෙන්නේ මනායතන අනුසිත පවතින නිසයි. මෙනෙහි කිරීමෙන් හටගත්තා වූ ධර්ම ටිකක් මා තුළ මේ තියෙන පටිසමුපාදය ඔස්සේ විමසුවේ. මෙනෙහි නොකළ ඉන්නකොට අනේක නිරුද්ධයි නේද කියලා බලනකොට එයා තුළ මොකද්ද ධම්මානුපස්සනාවට අදාළව විමසා බැලුවේ. මෙතන ධම්මානුපස්සනාවෙන් පස්සේ අර ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ ප්‍රධාන අවකාශයක් හම්බෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ආයෙ තේරුම් ගන්න පින්වත්නි, අපට බෝධිපාක්ෂික ධර්මවල ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ ප්‍රධාන ස්තර කීපයක් තියෙනවා. ඒකෙදී අප කතා කරපු මේ කාරණාවලට අදාළව ඒ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ ප්‍රධාන අවකාශය තමයි විමර්ශන ඍද්ධිපාදය, ධම්මානුපස්සනාව. ඊට පස්සේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ ප්‍රධාන අවකාශයක් තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට ඉතුරුව පින්වත්නි, තව පාරකින් අපි විදර්ශනා ඥාන වලට පොටක් හදාගෙන යනවා. එහෙනම් දෙපැත්තකින් පාරවල් හදාගෙන යන්නම වෙනවා, සෝවන් වෙනවා නะ. දැන් අපි මේ විදියට, ඒ කියන්නේ පටිසමුපාදයෙන් විමසා බලාපු එක දක්ෂකමක් නේ. එම් විමසලා සත්‍යයටයි මටයි අදාළ විමසා බලපු එකම දක්ෂකමක් නේ. ඒ දක්ෂකම අපි හඳුන්වන්නේ මොකක් විදියටද? ඒ දක්ෂකම අපි හඳුන්වන්නේ විමර්ශන ඍද්ධිපාදයේ විදියට. ඊට පස්සේ එයා ඒතකොට ඒ විදියට විමසන්න පුළුවන් උනේ මිනිහි මම මේ මිනිහි කරපු විදියට අනුවනේ. මම මේ විදියට මිනිහි කර කර හිටියෝ තමයි සත්‍යයාගේ ගමන් මඟද, සත්‍යයාගේ පිරිසුදු වීමද, මගේ ගමන් මඟද, මගේ නිවීම නිවන් මඟද දෙකම පෙනුනේ මේ මිනිහි කිරීම ඇතුළෙනේ. ඒ මෙනෙහි කිරීම නිසා හටගත්තා වූ තත්ත්වයක් තමයි මේ පටිසමුපාදයේ ඔස්සේ විමසා බලන්න පුළුවන්කම. මෙනෙහි නොකර ඉන්නකොට ඒක නිරුද්ධ වෙන තත්ත්වයක්. එයාගේ මනස තුළ නිරුද්ධ වෙන තත්ත්වයක් කියලා බලනකොට ධම්මානුපස්සනාවට උපකාරය ගන්නවා. හැබැයි මෙතන ඉතාම වැදගත් දෙයක් කියන්න ඕන. මෙතනින් පස්සේ අපට ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීමේ ප්‍රධාන අවකාශයක් විදිහට මුණ ගැහෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් බලන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ආයතනයන්ගේ දුක්ඛදායක තත්ත්වය. හැබැයි මේ මට්ටමේදී චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතනයන්ගේ ක්‍රියාත්මක වීමට වඩා මනායතනය අනුව පවතින එකයි මේ සිද්ධ වුණේ. මනායතනය කොයි විදියට පැවතුනත් බුදුරජාණන් වහන්සේ වදාළේ දුකක් කියලා. එයා ඒ විදියට විමස බලපු එක ඇතුළේම තමන්ගේ මේ විදියට මා තුළ මනායතනය අනුව පවතින එකම දුකක් නේද කියලා බලනවා. බැලපු එක ඉතාම දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකුට අදාළයි, ඒක වෙනම කතාවක්. හැබැයි මනායතනය කොතනාරි හටගන්නවද, ඒක දුකේම හට ගැනීමක්. මේ විදිහට විමසා බලන්න හරි මට දැන් සිද්ධ වෙන්නේ මන ආයතනය අනුව මගේ ආයතන ටික පවතින නිසානේ මන ආයතනය අනුව මේ මොහොතේ මගේ ආයතනයක් පවතින නිසානේ ආයතන කොතන පැවතුණත් දුකක් නේද කියලා බලලා මේ ආයතනයන් හටගත් ආයතනයන් දුකක් නේද කියලා විමසා බලන්න පටන් ගන්න. ඊට පස්සේ යාට මුණ ගැහෙන්නේ ප්‍රඥා බලය. ඒ විමසා බලපු එක ඇතුලේ මන ආයතනය අනුසිත පවතින ඒ අනුව නාම රූප හට ගන්න නිසා නේද කියලා බලනකොට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් විදියට තව දුරටත් මෝරන්න පටන් ගන්නවා. අනාධ්‍යාත්මික ශක්තිය ඉතා කේන්ද්‍රස්ථානය. එතකොට මේ මන ආයතනය අනුසිත පවතින ඒ අනුව නාම රූප සකස් වෙන නිසා ඒ නාම රූප නිරුද්ධ වීමෙන් මන ආයතනය අනුව පවතින එක නිරුද්ධයි නේද කියලා බලන්න යාතුල ධම්ම විජේ බොජ්ජංගයක් මෝරන සම්පූර්ණයෙන්ම සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන වශයෙන් ගැඹුරින් යාව විමසා බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය හැදෙනවා. ඉතින් ඒ ටික තව ටිකක් විස්තර කරගන්න ඕන. නමුත් අපේ දේශනාවට කාල ඉවර නිසා මම දේශනාව නිමා කරනවා. මේ අපි පැහැදිලි කළේ නිවන් මඟ වඩන සෝවාන් වෙන්න උත්සාහ කරන ශ්‍රාවකයෙක් එයාගේ ජීවිතය ඇතුලේ මේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම කියන එක. එතකොට මේක විතරක් කරලා බැරි බවයි ඔයාලා මතක තියාගන්න ඕන. මේක විතරක් නෙමෙයි මේ තෙක්කම තියෙන උන ඉතාම වැදගත් දෙයක් තමයි විදර්ශනා ඥාන වලට යවේ ගන්න එක. මෙන්න මේ පාරවල් දෙකම හදා ගන්න ඕන බව හරි තේරුම් ගන්න. ඔය පින්තුන්ලාට මේ ගැඹුරු දේශනාව මේක පස් හය පාරක් අහන්න ඒ ඇහුවත් මේකට තව කොටසක් එකතු වෙන්න ඕන. මේ ආධ්‍යාත්මික ශක්තිය උතුරා යාම තමයි සම්මාදිට්ඨියෙන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මේ මුලින් කියාගෙන ආපු ආධ්‍යාත්මික ශක්තිය පිරිලා ඉවර වෙන්නේ සම්මාදිට්ඨියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එතන එනම් මතක තියාගන්න මේක කොච්චර ගැඹුරු දෙයක්ද සම්මාදිට්ඨිය කියන එක. එතකොට මේකෙදි අපි හදාගෙන ඉන්නේ අපි ඊටාම වැදගත් කාරණා කීපයක් ගැන අවධානය යොමු කළ යුතු වන්නේ ඒ තමයි විමර්ශන ඍද්ධිපාදය ධම්මානුපස්සනාව ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය ඊට පස්සේ ඒක නාම රූප නිසා හට ගන්න විදිහ බලන ප්‍රඥා බලය ඊට පස්සේ ඒක ආර්ය සත්‍ය ඔස්සේ විමසා බලන්න යාතුල මෝරණ ධම්මවිජේ බොජ්ජංගේ මේ සමස්ත ක්‍රියාවලියෙන් ඉතිරි යන ආධ්‍යාත්මික ශක්තියකට ඈකතු වෙනවා සම්මා දිට්ඨියේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. මෙන්න මෙබඳු පදනමකින් සදාතනික නිවීම පිණිස මේ පිනතුන්ලාට මේ දේශනාව උපකාර වේවා. දේශනාවේ දායකත්වය පිටකෝට්ටේ පදිංචි ජගත් දෙදිරිවීර මහත්මාත් ප්‍රිකාන්තා දෙදිරිවීර මහත්මියත් පුතුන් දෙපළ වන දිලංජන දෙදිරිවීර සහ ජනිත් දෙදිරිවීර කියන පින්වත් දරුවන් කරීනා දියණිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ ධර්ම දානමය කුසල් පින්තුන්ලාට හේතු උපකාර වේවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් මීට දෙවසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුන 2024 අගෝස්තු මාසේ 4 වන දින වියෝ වුණු පින්වත් ලියෝප්‍රික් සිල්වා දයාබරණීය පියතුමන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, එතුමන්ට සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින පී එදිරිවීර පියතුමාටත් මෑණියන් දෙපළ වන ගීතාංජලි එදිරිවීර මහත්මියට අසුන්තා සිල්වා මහත්මිය කියන මෑණිවරු දෙපළටත් මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. එවගේම අපටත් අපගේ දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් සියලු දෙනාටම මේ කුසල් නිදුක් නිරෝගී චිරජීවනයේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස බලවත් වේවායි අධිෂ්ඨාන කරනවා. මේ ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසලානිසංස ධර්මයන් මේ පිනතුන්ලා සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම සුවසේම නිවන් මඟ වැඩේවායි අපි අධිෂ්ඨාන කරනවා. එවගේම සුමන සමන් දෙවියන් ප්‍රදාන සියලුම දෙවිවරුන්ටත් බ්‍රහ්මරාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස උපනිශ්‍රය වේවා. විශේෂයෙන්ම ලියෝප්‍රික් සිල්වා පියතුමන් ප්‍රධානව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදනා වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බ